තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි කොකිලගේ මාත්‍ය ඇතුළු හැම දෙනාටම. ප්‍රශ්නයකුත් නෙමෙයි, නැත්තෙත් නෙමෙයි, කවුරුත් කතා කරන්නේ නැති නිසා මං හිතුවා මේක ගේන්න. ඒ කියන්නේ මේ කතාව මම මේ පොලිටික්ස් ගැන කතා කරනව නෙමෙයි, ඒකට සම්බන්ධ නැහැ මම. ඒ ගැන කතා කරනකොට මෙහෙම කතන්දරයක් මං ඉදිරිපත් කරන්න කැමතියි. මම ලංකාවේ ඊයේ පෙරේද මේ දවස්වල වෙන දේවල් ටික දැක්කහම ඉතාම පුදුමාකාර සිතුවිලි එනවා. එතකොට මට අර මේ එතන සිදුවුණු දේවල් ගැන, ගුටි කාපු ළමයි ගැන හිතුවම මට හිතට විශාල ද්වේෂ සිතක් ආවා. එතෙන්දී මම කල්පනා කරා ඒ ද්වේෂ සිත ගැන. මොකද මම කල්පනා කර කර හිටිය දවස් කීපයක් තිස්සේ මොකද්ද මේ ද්වේෂ සිත කියන්නේ කියලා. මොකද්ද කියන්නේ? දැන් බෝසතාණන් වහන්සේට කිසිම, ඒ බෝසතාණන් වහන්සේට එහෙම තරහ සිතක් ඇවිල්ලාම නැහැ. වඳුරු රජෙක් වෙලා ඉපදිලා ඉන්නකොටත් අර ඔළුව තමන් විසින්ම උපකාර කළ ඒ මනුස්සයව ඒ ඔළුව පැලුවා, ඒත් අරගෙන යනවා. ඉතින් මෙහෙම මේ කිහිප වතාවකම බුදුරජාණන් බෝසතාණන් වහන්සේට ඒ මට වටහා ගන්න අමාරු මොන වගේ සිතක්ද ඒ සිත කියන්නේ. තරහ කියන එක යන්තමටවත් ඇතුල් වෙන්නේ නැහැ ඒ සිතට. එතකොට ඒක ගැන කල්පනා කරනකොට එතකොට මේ සිත පුදුමාකාර සිතක් වෙන්න ඕනේ. එහෙමනම් ඒ බෝසතාණන් වහන්සේට ඒක සිත තිබුණා නම් ඇයි අපිට බැරි? මෙහෙම බලනකොට ඉතින් මට හරිම මේ තරහ ගැනම මේ ද්වේෂ සිත ගැන එතකොට හිතනකොට ඒක විශාල මේ මහසාවද්‍ය පාපෙකුත් වෙනවා. ඒ එතකොට දැන් මම කල්පනා කරේ හොඳයි, දැන් මම ඇහුවා විතරයි මේ සිද්ධීන් ගැන, දුරකතනෙන් ඇහුවා, දැක්කේ නැහැ. එතකොට මට ඇසීම විතරයි සිදුනේ. එහෙනම් ඇයි මට ද්වේෂසිතක් ඇති වෙන්නේ? එතකොට ඊළඟට බලනකොට මගේ ද්වේෂසිතෙන් ඒ වැරදි කරපු කිසි කෙනෙකුටවත්, විඳපු කෙනෙකුටවත් ඒ මගේ සිත නිසා යහපතක් හෝ අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මට විශාල අයහපතක් සිදු වෙනවා. එතකොට එහෙම මගේ ද්වේෂසිත, එහෙම නැත්නම් මගේ ළඟ ඉන්න විසකුරු සර්පයා මම පෝෂණය කරනවා. එතකොට මම ඒක දැක්කහම එතකොට පේනවා ඒක මට ඇහුනේ ශබ්දයක් විතරයි. නමුත් මගේ හිත ඇතුළෙන් මමම තනිකරම මමම ස්වරූපයක් හරි ඒ දර්ශනයක් හදාගෙන ඒකත් එක්ක මමම පටලැවෙනවා. එතකොට අනිත් අතට මේක ඊයේ වුණා නම් අද අහෝසි, එක අහෝසි වෙච්ච එක අහෝසිමයි. එහෙමනම් මම වගේ බෝඩේ තවත් ලෝකේ ඉන්න පුළුවන්ද? අහෝසි වෙච්ච මට කිසිම සම්බන්ධයක් නැති දෙයක් අරගෙන මඤ්ඤණා කර කර ඒක ගැන මේ සංසාරයේ අකුසල් පුරෝ ගන්න. එහෙමනම් මෙහෙම නේද මම සංසාරයේ යන්නේ කියන අදහස මේ තුලින් ඇති කරගන්න මේ මම වෑයම් කරනවා. ඒක අභාසු නෙමෙයි. එතකොට මෛත්‍රී කරන්න අනිත් පැත්තට. එතකොට දකින්න ලැබෙන්නේ දැන් ද්වේෂ සිත නිසා මිනිස්සු උම්මත්තක වෙනවා. ඒ කියන්නේ සමන්ට පේන එනැති කියන්නේ පැහැදිලි සිතක් නෑ. ඒ වගේම අනිත් පැත්ත බලනකොට මේ දැන් අනිත් රටවල් වල තියෙනවා බලනකොට ලෝභ සිත නිසා ඒත් අන්ධ වෙනවා. එතකොට මේක දකිනකොට පුදුමාකාරයි මේ අන්ධ වීම. එතකොට සිත කියන්නේ මොකද්ද? එතකොට මම ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලනවා මේකට තව ටිකක් දුරට යන්න අපිට මේ දහමක් දෙනවා නම් බොහොම පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. ධම්ම පදය කියලා කියන්නේ කෘතහස්ත ග්‍රන්ථයක්. කුද්දක නිකායේ ධම්ම පදයේ තියෙනවා. ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජයං උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජයං කියලා ගාථාවක්. මේ ගාථාවේ තේරුමට අවධානය යොමු කරාට පස්සේ මේ ගාථාවේ සරල තේරුම තමයි අම්මා මේ ජයං වේරං පසවති. අපි හිතමු කවුරු හරි ජයග්‍රහණය කරා කියලා. යම්කිසි අරගලයකදී, මත ගැටුමකදී, දීඝටනාත්මක අවස්ථාවකදී, රොස්පරොස් ඇති වෙන වෙලාවකදී, හිත දෝෂ වෙලා එක කායික ක්‍රියා, වාචසික ක්‍රියාවක් කායික ක්‍රියාවකට යද්දී සරල කිව්වොත් ගහ බැඳන ගත්තොත් ගැටුනොතින් ඒක මේ මොකද ඒ වගේ අවස්ථාවකදී එක පැත්තක් දිනනවා අනිත් පැත්ත පරාජය වෙනවා. ඔය දෙකත් එක්කනේ මේක මේ කරකැවෙන්නේ. එතකොට ජයං වේරං පසවති. ජයං කියන්නේ ජයග්‍රහණය කරන කෙනාට, වේරං පසවති වෛරක්කාරයෝ වැඩි වෙනවා. එයාල පැසවන්න පටන් ගන්නවා, වෛරයෙන් පැහැවන්න පටන් ගන්නවා. යම් අවස්ථයක හිතේ කකියන්න පටන් ගන්නවා, හිත ඇතුළේ කැකෑරෙන්න පටන් ගන්නවා, වෛරක්කාරයෝ බෝ වෙනවා. හිතන්න යම් කිසි අරගලයකදී, යම් කිසි ගැටුමකදී මම දෙන්නොතින් ඒ දිනපු අවස්ථාවේ ඉඳලා මම වෛරක්කාරයෝ ගොඩක් බෝ කරගත්තා වෙනවා. ඔය ඒ දිනුවොත් කියන තැනේ හොඳයි. පරාද වුණොතින් දුක්ඛං සේතු පරාජයං. කවුරු හරි පරාජයටපත් වුණාට පස්සේ තමන් ප්‍රතාපවත්ව ගොඩනගාගෙන තිබිච්ච ජීවිතය, තමන්ගේ නම්බුව, ඊළඟට තමන්ගේ තන්ත්‍රය, ඊට පස්සේ තමන්ගේ අධිකාරීන්, තමන්ගේ කියන සකස් කරගෙන තිබිච්ච මිමි, තමන්ගේ වත්කම්, තමන්ට සමාජයේ වශයෙන් තිබිච්ච ඇගීම්, අගය කිරීම ආදී දේවල් අහිමි වෙලා යෑමත් එක්ක කෙනෙක්ට දුක්ඛං සේති පරාජයං. එයාට අත් වෙන්නේ දුක. එතකොට අපි දැන් මේ ගාථාවේ හැටියට බැලුවට පස්සේ කවුද දිනවල තියෙන්නේ? දිනොතින් ජයං වේරං පසවති. දිනොතින් වෛරක්කාරය වැඩෙනවා. ඒක දිනුමක් කියලා කියන්නේ කොහොමද? ඒක අර්ථ නිරූපණය කරන්නේ දුක්ඛං සේති පරාජයං. පරාජයක් අත් උනත් ඒකෙන් දුකක් ඇති වෙනවා. මොන බුදුචානන් වහන්සේ දේශනා කරනවා, උපසන්තෝසුඛං සේති, උපසන්තෝසුඛං සේති, උපශාන්තවතු කෙනා සුඛං සේති. අන්න එයා සැපයෙන් ඉන්නවා. උපශාන්ත වූ කෙනා සැපයෙන් ඉන්නවා. උපසන්තෝසුඛං සේති. එයා කොහොමද උපශාන්ත වෙන්නේ? හිත්වා ජය පරාජයං. ජය සහ පරාජය කියන දෙකම අතහැරෙනවා. එතකොට ජයග්‍රහණය කියන තැන පරාජය කියවෙලා, පරාජය කියනකොට ජයග්‍රහණයක්. ඒක දෙපැත්තරම ලෝකයේ පැවැත්මක් එක තමයි ඇත්තරම කතා කරන්නේ. ඉතින් ඒ නිසා දිනලා ඔල්වර්සන් නගද්දී, සතුටු සාමීචයේ යෙදෙද්දි, තමන්ගේ ජයග්‍රහණයන් දෙපොළන්දි කෙනෙක්ගේ ජීවිත පැවැත්මක්, සසරේ පැවැත්මක් ගැනමයි කතා වෙන්නේ. දුකටපත් වෙන වේදනාවෙන් මිරිකෙද්දී, ඒ පරාජය දරාගන්න බැරි වෙද්දී, ඒ අවස්ථාවේදීත් ඒත් ලෝකේ පැවැත්මක් එක්ක. හැබැයි උපශාන්ත වූ, සැනසිලිසුවෙන් යුක්තව ජය සහ පරාජය කියන දෙකම අතහරිනවා. අපේ අතිපූජනීය ලොකු සාමණේර වහන්සේ ධර්ම දේශනාවලදී අපිට නිරන්තරයෙන්ම මෙනෙහි කරන කාරණයක් තමයි ලෝකයේ සාධාරණ අසාධාරණකම් ඒ දිහා බලන්නට ඕන. තමන්ට කොච්චර කෙරෙස් ඇති වෙනවද කියලයි. යම් කිසි කාරණයක් නිසා මට කොච්චර කෙලෙස් උපදිනවද කියලයි බලන්නට ඕන. පින්වතුනේ, අපි සාමාන්‍යයෙන් බැලුවට පස්සේ ඔය මේ ඉස්සර කාලේ චීනයේ ඔය පැපිරස් කොළ තියෙනවනේ, ඒ පැපිරස් පත්‍රවල අකුරු ලියපු කාලවල ඒ වගේ තියෙනවා. දැන් ඒ සමාජයේ කියන්නේ සොක්‍රටිස් කියන ඒ පැපිරස් කොළවල ලියලා තියෙනවලු මේ අද කාලයේ තරුණයෝ හරි කලහකාරී කියලා. මේ පැපිරස් කොළවල ලියන්නේ කොයි කාලෙද? මේ කතා කරන්නේ අවුරුදු 3000 විතර ඈත කාලේ චීනයේ. ඊට පස්සේ මේ ග්‍රීක දාර්ශනිකයෝ පහළ වෙච්ච කාලේ, ඒ ක්‍රිස්තු පූර්ව සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච සමකාලීනව වගේනේ සොක්‍රටිස්ලා පහළ වුණේ. ඔය ග්‍රීසියේ මේ ග්‍රීක ශිෂ්ටාචාරය, රෝම ශිෂ්ටාචාරය, මිනෝවන් ශිෂ්ටාචාරය වගේ ශිෂ්ටාචාර තිබිච්ච කාලවල ඔය ග්‍රීසියේ ඉරපු සොක්‍රටිස්ට චෝදනා එනවා. ඒ කාලේ මේ පල්ලියට සහ පූජකයන්ට එරෙහිව තරුණයන් උසිගන්වනවා කියලා. එතකොට ඒ කලහකාරී අර්බුදකාරී තත්ත්වයන් ඒ කාලවල තිබුණා. ඊට පස්සේ දැන් අපි හිතමු මේ පින්වත් ඔබ මීට අවුරුදු දශක 30-40 කර කාලෙන් මේ ඒ ග්‍රැමෝෆෝන් යුගයේ ගීත තියෙන කාලේ ඒ කාලවල අහන්න ලැබුණා. මේ අද කාලේ අර කාන්තාවෝ මෙහෙමයි අඳින්නේ පළඳින්නේ, පිරිමි මෙහෙමයි, අද කාලේ හරි සංකර වෙලා. ඔව් දැන් මේ සියවසේදිත් ඔය කියන්නේ නම් ගම් කාලය හැඩය වෙනස්, ඒ චෝදනාව ඒ විදිහටම, ඒ කියන්නේ අවුරුදු 3000 ගානකට කලින් මැටි පූරුවල ලියන කාලේ, පැපිරස් කොළවල ලියන කාලේ ඒ අර්බුද ඒ කාලෙත් තිබුණා. ග්‍රීසියේ හිටපු සොක්‍රටිස්ට තරුණයන් උසිගන්වනවා කියලා ඒ ප්‍රශ්න එදත් තිබුණා. ඊට පස්සේ මෑත කාලිනවත් කලින් කලට ඒවයි විවිධ හැඩතල වෙනස් වීම, නම් ගම් තැන් හැඩතල උපය උපක්‍රම, ඊට පස්සේ උපකරණ ආදී දේවල් වල වෙනසක් තමයි ඇත්තටම වෙනස් වෙන්නේ. හැබැයි සංසිද්ධීන් ගත්තට පස්සේ කැළඹිලි සහගත අස්වැසුම් රහිත පීඩාකාරී චංචල වූ ජීවිත, නොසන්සුන් වූ ජීවිත, සැනසෙල්ලක් නැති ජීවිත, පසුතැවෙන පසුගාමී ජීවිතව මේ අනන්ත සංසාරයේ පුරා මේ අනවරත අරගලයක, නොනිමි අරගලයක, නිමාවක් නැති අරගලයක අපි එකිනෙක පීඩාවට පත් වෙමින්, තැවෙමින්, දැවෙමින් දුක්ඛිත ජීවිත ගත කරන එක, ඒක හිමම තමයි, ඒක ධර්මතා. ලෝකේනේ අපි ජීවත් වෙන්නේ. බලන්න ඒ පටම ලෝක වගේ සූත්‍ර, ලෝක ධම්ම වගේ සූත්‍රවල ලාභ අලාභ, ලාභය ලාභයක් ලබන්නත් අපි අරගල කරනවා. ලාභයක් ලැබීම ලබන්න හොයන්න ඕන, ලැබූ ලාභය තහවුරු කරගන්න ඕන, ලැබූ ලාභය නැති වෙද්දි දුක් විඳිනවා, ඊට පස්සේ ලැබූ ලාභය තියෙද්දි ඒක මට භුක්ති විඳින්න බැරුණාට පස්සේ මම දුක් විඳිනවා, ඊළඟට ලාභ අලාභුනොත් කොහොමත් නැති වුණොත් දුක් වෙනවා, යසස හොඳ නමක් ගන්න මම ලොකු වෙහෙසක්, ලොකු දුෂ්කර ජීවිත අභ්‍යාස කරන්න සිද්ධ වෙනවා, අති දුෂ්කර දේවල් ඒ යසස රඳව ගන්න, යසස නැති වෙද්දි දුක් විඳින්න ඕන, අයසදි කොහොමත් දුකයි, සැප දුක අතරින් සැපක් කියන දේ අපේ ජීවිතේ ලං කරගන්න අපි විශාල ප්‍රයාසයක්, ලොකු උත්සාහයක් දරන්න ඕන. සැපත කියන දේ සැප අවුන්ස ගණන් තියෙද්දි දුක ටොන් වලින් හම්බ වෙන්නේ. එතකොට ඒ ලැබෙන සුංචි හෝ ආස්වාද ජන අපස්සාදකාම අල්ප ආස්වාදකාමයක් ලබා ගන්න අධික වෙහෙසකර බවක්, ඒ තහවුරු කරගන්න, නතර කරගන්න, තියාගන්න තියෙද්දි ඒ සැප නැති වුණාම අපරිමාණ දුකක් අපි විඳිනවා. ඒ සැප ලැබිලා තියෙද්දි ඒක විඳ ගන්න බැරුණොත් මගේ ජීවිතේ හීන වෙලා ගියොත්, විනාශ වෙලා ගියොත් චිතන දුක. දුක කොහොමද දුකයි? ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා. ප්‍රශංසාවක් අද සමාජයේ මිනිස්සු ප්‍රශංසාවක් කෙනෙක් දෙයිද? කෙනෙකුට බනින්න වුණොතින් නේ ගොළුව කතා කරනවා කියලා කියනෝනේ. හැබැයි මිනිස්සෙගේ හොඳක් කියන ගියොත් හොඳට කතා කරන මිනිසුත් ගොළු වෙනවා කියලා කියනවා. පැහැදිලිනේ. ඒ කියන්නේ කෙනෙක්ට හොඳක් කියන හැදුවොතින් කතා කරන මිනිසුත් ගොළු වෙනවා. කාට හරි පදයක් හදන්න, කාට හරි වචනයක් ගොඩනගන්න, කාට හරි කියන්නේ අවනම්බුව කරන්න. එතකොට නම් කතා නොකරන ගොළුවොත් කතා කරන්න පටන් ගන්නවා. එතකොට අර නින්දා ප්‍රශංසා කියන දේ ප්‍රශංසාවක් ලබන්න හරි අමාරුයි. ලැබිච්ච ප්‍රශංසාව රැකගන්න විශාල උත්සාහයක් දරනවා. නින්දා කොහොම වඳුකයි. මේ මොකේද මේ ධර්මතාව අට කුමක් පාදක කරගෙනද කතා කරන්නේ? අෂ්ට ලෝක ධර්ම. මේ ලෝකයේ ධර්මතාවයන් මේවා. මේ ධර්මතාවයන්. ඉතින් ලෝකයේ සාධාරණ සහ අසාධාරණ තියෙනවා. ඒක ලෝකයේ ස්වභාවය. ඒක ලෝකයේ හැටි. හැබැයි ලෝකයේ දේවල් තුනේ මම මගේ පැත්තට ඒක ඒ ලෝකයේ කාරණා තුනේ මගේ පැත්තට ඒක ඇවිල්ලා මම යට වෙනවා නම් හැබැයිටම මම තවත් කාරණයක් මත නැටවෙන රූපඩයක් නේද? තවත් බාහිර දත්ත ටිකක් මගින්, බාහිර තොරතුරු ටිකක් මගින්, කාලීන ප්‍රවණතා ටිකක් විසින් මාව නටවනවා. මම හොඳටම නැටෙනවා. හත්තේ නේද? මේක හරි අමාරුයි නේද? මේක හරි දුෂ්කරයි නේද? හරි වෙහෙසකරයි නේද? වෙහෙසකරන්නේ නැද්ද? ඒ නිසා නිකන් අර අම්බලන්ගොඩ රූපඩ වගේ නූලෙන් අදිරමුට අපි මෙහෙන් අත ඔස්සනවා. අර නූලෙන් අදිරමු මෙහෙන් පය ඔස්සනවා. අර අත මෙහෙම කරුට ගහ ගන්න යනවා. ඒ රූපඩ වගේ අපි මානසික වහල් භාවයට පත් වෙලා ඒවෙන් මැඩගෙන ඒවයින් යට වෙලා අපේ හිත දුෂ් වෙලා මේ කොහොම වෙලා තියෙනවද? ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? අන්න එහෙම වෙන්න දේ වෙන්න හේතුව තමයි අපි කලින් නොත් අපි කතා කරා. මම අකමැති දේවල් වෙනවා. මම අකමැති දේවල් වෙනවා. සහ මම කැමති දේවල් වෙන්නේ නැහැ. මම කැමති දේවල් වෙන්නේ නැහැ. මම කැමති දේවල් නොවනකොටත් මම අකමැති දේවල් වෙනකොටත් ඔන්න ඒ නිසා තමයි මට මගේ ජීවිතේ මේ පැත්තේ ගැටීම් සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්වත්නි අපි එළියෙන් කඩා ගන්න තියෙන දේවල් එළියෙන් කඩා ගන්නවා. ලෝකේ මට්ටමින් තරහෙද්දි අන්න ඒකට අපිට නිරන්තරයෙන් මෛත්‍රිය පුරුදු කරලා තියෙන්නට ඕන. ඒ නිසා අපිට මේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නටත් කලින් තමයි අපේ සාමින්වහන්සේ මෛත්‍රිය පිළිබඳව හොඳ පුරෝකථනයක් කරලා මෙත් සිත ඇති කරගන්නේ කොහොමද යන්න අපිට ඒක නීතිපතා ඒක ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන්න කියලා කිව්වා. අන්න ඒක ලොකු ආවරණයක් අපිට. මේ මෙත් සිත පුරුදු කරලා තියෙන එක අපිට ලොකු රැකවරණයක් බවට පත් වෙනවා. ඒක අපේ ජීවිතය නොගැටෙන මට සියලෙටි සෞම්‍ය ජීවිතයක් ගත කරන මුදුමලක් ජීවිතයක් ගත කරන හිතානුකම්පී ජීවිතයක් ගත කරන නොතැවෙන ජීවිතයක් ගත සිසිලස් වූ ජීවිතයක් ගත කරන්නට ඒක උපකාරීත්වයක් වෙනවා. ඒ වගේම ඒක ලෝකයේ මට්ටමින් ඒක වළක්ව ගන්න අතරේ ඇයි මෙහෙම ගැටෙන්නේ කියලා බලනකොට අකමැති දේ වෙන්නේ මට, කැමති දේ නොවෙන්නේ මට. මේ මම කියලා ගත් එකේ වැරද්ද නේද කියන කාරණය උරගා බලන්න අපිට හොඳ අවස්ථාවක් මේක. ඇත්තරම අපිට මම කොයිතරම් මේ දැවෙනවද, පිච්චෙනවද, තැවෙනවද කියන කාරණාවන් එක්ක මමත්වේ දැඩි බව, මම කියලා ගත්තේ රළු බව, මම කියලා ගත්තේ තේන ඝනකම හොඳට තේරෙනවා. මොකද ඒවත් එක්කම ඇදීගෙන යනවනම්, ඒවත් එක්කම හඹාගෙන යනවනම් මම එතකොට ලෝකේ කාරණාවකට අනුගත වෙනවා මිසක ලෝකයෙන් ඈතර වෙන දහමක් දේශනා කර ඒ උත්තම බුදුරජාණන් වහන්සේගේ දහම අහන සහ ඊට අනුගතව පුරුදු පුහුණු කරන හදන පිරිසක් හැටියට ඒකෙන් හරි ප්‍රයෝජනයක් ගන්න නැති වෙනවා. බලන්න ඇත්තටම අපිට ප්‍රශ්නේ තියෙන්නේ තවත් කෙනෙක් එක්ක නෙවෙයි. මේ ප්‍රශ්නේ තියෙන්නේ මට මාත් එක්ක තියෙන ප්‍රශ්නයක් තියෙන. පින්වතුනි මම සමාජයේ තියෙන දේවල් සාධාරණයි හෝ අසාධාරණයි හෝ කියලා කියන්න යනවා නෙමෙයි. පින්වතුනි අපිට කවදාවත් මහා ඕගයක් ගලාගෙන එද්දි, මහා සැඩපහරක් එද්දි මගේ පුංචි අතක් තියලා, එහෙම නැත්නම් මගේ අත් දෙකම තියලා නතර කරන්න හැදුවට කවදාවත් ඒක නතර කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කොහේ නතර කරන්න, කොහොමද නතර කරන්නේ මේක? මහා ඒ වගේ තමයි කලින් කලට එන සමාජ ප්‍රවාහ නේද? ශ්‍රී ලාංකිකයෝ හරි ලෝකේ හරි කොච්චර මේ රටවල් අතර මේ වගේ සමූල ඝාතන කන්න බොන නැති දේවල් කොච්චර තියෙන නැද්ද? ව්‍යසන එනවා, වසංගත එනවා, ආක්‍රමණ එනවා, ඊට පස්සේ ස්වාභාවික දේවල් මේවා ඉතිහාසයේ සාක්ෂි දරන කාරණා. ඒ නිසා ඒවා ලෝකයට අදාළ දේවල්. ඉතින් අපි අපේ මට්ටමින් මේ දේවල් ඇත්තටම මේ දේවල් අපි උපකාර කරගන්නට ඕන. මේ ඔක්කොම මතුවෙන්නේ මේ මමත්වයේ කියන ඒ දැඩි බවත් එක්ක. මේ තරහ එන්නේ ඇයි? මෙහෙම ගැටෙන්නේ ඇයි නේද? පන බුදුරජාණන් වහන්සේ දවසක් මේ බුදුරජාණන් වහන්සේ කොසඹ යනවර ගෝසිතාරාම වැඩ හිටියා. ඒ කාලේ මේ උදේන රජුරුවන්ගේ සාමාවතී කියලා බිසවක් හිටියා. මේ සාමාවතී ඇතුළුව 500ක් කාන්තාවෝ ගිනි තියනවා. ගිනි තියලා ගිනි තියලා ඔය ගිනි තියෙන ඒවානේ මේ දාසරත් වෙන්නේ නේද? ගිනි තියලා පුච්චල මරලා දානවා. ඉතින් ඒ වෙලාවේ මේ 500ක් මේ 500ක් මැරුණා. ඒ එදා මේ භික්ෂුන් වහන්සේලා පෙරවරු කාලේදී ඇඳ පොරවගෙන පාත්‍ර සිවුරු අරගෙන කොසඹෑ නුවරට වැඩම කරා. මේ කොසඹෑ නුවරට වැඩම කරලා පිටපාතේ අරගෙන ඉතින් හවස් කාලේ වැඩියා. වැඩලා බුදුරජාණන් වහන්සේට බොහොම ගෞරවයෙන් වන්දනාමාන කරලා පස්සේ ඉඳගෙන ඒ මේ සාමින් වහන්සේලා ඒ භික්ෂුන් වහන්සේලා මේ සාමාවතී ඇතුළු 500ක් පිරිසට වෙච්ච මේ සන්ත්‍රාසේ වෙච්ච අබැද්දී ඒ ඒ ඒ වෙච්ච කාරණේ මතක් කරා. ඉතින් මේ එහෙම මතක් කරලා අහනවා ස්වාමීන් වාග්‍යතුන් වහන්සේ ඒ උවසියගේ මේ ගතිය කොහෙද කියලා අහනවා. මේ ඒ පිටසේගේ ඉපදීම කොහෙද කියලා අහනවා. ඒ වෙලාවේ සන්තේත භික්ඛවේ උපාසිකායෝ සෝතාපන්නෝ සම්ති සකදාගාමි සන්ති අනාගාමිනිය සබ්බාතා භික්ඛවේ උපාසිකයෝ අනිප්පලා කාලං කතාති. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ හිටපු උපාසිකාවන් 500 අතරින් පිරිසක් සෝතාපන්නයි, තවත් පිරිසක් සකෘදාගාමි, තවත් පිරිසක් අනාගාමි. ඒ සියලුම උපාසිකාවන් අනිප්පලා කාලං කතා. ඒ මරණයෙන් අනිෂ්පල උනේ නැහැ කියලා කියනවා. ඉතින් ඒ වෙනාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ගාතාවක් හරි නස්සන ගාතාවක්. මෝහ සම්බන්ධිනෝ ලෝකෝ බබ්බ රූපෝ සිස්සති. මේ මුළු මහත් ලෝකයම මෝහෙන් මෝඩකමින් සම්බන්ධ වෙලා තියෙන කවුද? ලෝකේ බබ්බ රූපෝ කියන්නේ භෞවිස රූපයෙන් තමයි හැම දෙයක්ම දකින්නේ. උපදි සම්බන්ධිනා බාලෝ තමසා පරිවාරතෝ. උපදීන් එක ගැටගෙන ලැබීම් එක සම්බන්ධ වෙච්ච ලබා ගැනීම එකමයි මේ අරගල කරන්නේ. එහෙනම් මොනවා හරි සාධාරණේ වෙන්න පුළුවන් ලබන්නේ, රටේ සම්පත් වෙන්න පුළුවන් ලබන්නේ, මොහොකට හරි බලයට වෙන්න පුළුවන් ඕනම ඒ හැම එකක්ම වෙටෙන්නේ උපදි කියන ගණයට. ඒ තමන් ගන්න මතේ දින වීම හරි කුමන හෝ ඒ උපදි සම්බන්ධිනෝ බාලෝ, එහේ බාලයා කියලා කියන්නේ යාට තමසා පරිවාරතෝ. එයා අන්ධකාරේ වැහිලා ඉන්නේ. එයාලා හිතන්නේ සස්සතෝ විය කායතේ, මේ සාශිත වශයෙන් තමයි මේ හැම දෙයක් ගැනම හිතන්නේ. හැබැයි පස්සතෝ නැති කිංචන අන්න පස්සතෝ නැති කිංචන දකින කල්ලි ඒක ගැන නැති කිංචන කිසිවක් නැහැ කියලා කියන්නේ මේ අකිංචන ඥායතනේ දකිද්දි ඇලෙන්න හෝ ගැටෙන්න හෝ මුලා වෙන්න හෝ මේ කතාවක් ඉක්මවලා යනවා. ඉතින් එතෙන්දී අපි ප්‍රායෝගිකව මේ අම්ම ඇහුවේ අපි හිතට ගැටීමක් තරහක් එනවනම් බලන්න ඕන මොකද්ද ඇත්තනේ නම් මගේ හිතට තරහක් ආවා. මගේ හිතට තරහක් ආවා. ඒකනේ ඇත්ත. මොකද්ද මේ තරහ කියන්නේ? තරහ හිත කියන්නේ මොකද්ද? තරහයි මමයි එකක්ද? තරහයි මමයි කියන්නේ දෙකක්ද? තරහ තුල මම ඉන්නවද? මම තුල තරහ තියෙනවද? ඔන්න ඔය විදිහට තමන්ට කාරණයක් එළඹුණානේ ගෝචරත්වයක්. ඒක ලේසි. හරි පහසුයි ඒක. අර එහෙම යම්කිසි ගෝචරත්වයක් ආවට පස්සේ අපිට දැනෙන එක හොඳට දැනෙනවා. දැන් මේ වෙලාවේ අපි කල්පනා අර දැනෙන තැනකින් පටන් ගන්න කියලා නේ. දැන් ওই නීවරණ පබ්බේදී සතිපට්ඨානේ දැන් ව්‍යාපාද නීවරණයක් තියෙනවනේ. ව්‍යාපාද ගැටෙන ඉතින් ඒ ව්‍යාපාදේ මොකද්ද කියලා හොයලා හෙවීමකට ගිහිල්ලා ඉතින් ඒ ධම්මානුපස්සනාව යටදී ව්‍යාපාදේ කියන්නේ මොකද්ද කියලා හොයන්න ගියා. ඒ හෙවීමත් එක්ක අනිස්සිතෝච විහෙරති නැච කිංචි ලෝකේ උපාදීයති. අන්න අනිස්සිතෝච විහෙරති, ලෝකයේත් එක්ක එකතු වෙලා වාසය කරන්නේ නැහැ. කුමක් හොයන්න ගිහිලාද? ව්‍යාපාද කියන නී සන්තං වා අජ්ජත්තං නේ ව්‍යාපාදෝති. අර එහෙම මට පාලි වාක්‍ය මට මතක නැහැ. පාලි මේ සතිපට්ඨානේ මාගාව දැන් ව්‍යාපාදේ තියෙනවා. මොකද්ද මේ ව්‍යාපාදේ කියන්නේ කියලා හොයලා ව්‍යාපාදේ කියන ධර්මතාවයෙහි ධර්මතාවය හොයලා මොකද වෙන්නේ? අන්න අනිශ්චිතෝච විහෙරති. මේ ලෝකයේත් එක මිශ්‍ර නිශ්‍රේ නිශ්චිත වෙන්නේ නැහැ, මුහු වෙන්නේ නැහැ, මේ ලෝකයේත් එක එකාසු වෙන්නේ නැහැ. නැච කිංචි ලෝකේ උපාදිත, මේ ලෝකයේ තියෙන කිසිවක් අල්ලගන්නේ නැහැ. කිසිවක් අල්ලගන්නේ නැහැ. මම කිය ඔය ව්‍යාපාදේ කියන නීවරණයත් එක්ක දකිත්. සේ චිත්තානුපස්සනා තියෙනවා. සදෝසං වා චිත්තං සදෝසං චිත්තං තිපජානාති කියලා. තර ද්වේෂ සහිත සිත ද්වේෂ සදෝසං වා චිත්තං සදෝසං චිත්තං ති. ද්වේෂ සහිත සිතක් කියයි කියලා පජානාති නෝනින් දකින්න. ඒ දැක්මත් එක්ක අන අනිසිතෝච විහෙරති නැචකින්ච මේ ලෝකයේත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. නැචකින්ච ලෝකේ කිසිම දෙයක් අල්ලා ගැනීමකට යන්නේ නැහැ. අලෝකේ කිසිම දෙයක් අල්ලා ගැනීමකට යන්නේ නැහැ. අපි හිතමු වේදනානුපස්සනාවට. වේදනානුපස්සනාවට ඇවිල්ලා වේදනාවේ තියෙන නේද දුක්ඛං වා වේදනං දුක්ඛං වේදනಂತಿ දුක්ඛං වේදනං වේදේමානෝ පජානාති කියලා තේහෙම තියෙනව නේද? අන්න දුක් වේදනා ඉන්න පුළුවන්. තරහත් එක දුක්ක් නේ, ගැටීමක් නේ. මොකද්ද මේ ගැටෙනවා? මොකද්ද මේ දුක් වේදනාව කියන්නේ කියලා අන්න එතෙන්දී දුක්ඛං වේදනං වේදේමානෝ දුක්ඛං වේදනಂತಿ වේදනං වේදයාමි इति පජානාති. අන්න දුක් වේදනාවක් මිදිද්දී මොකද්ද මේ දුක් වේදනාව කියලා අන්න එතන හොයන්න යන පුළුවන්. ඇත්තටම දුකක් නෙමෙයි මේ ගැටෙනකොට. තරහ පිටින් දුක කියන්නේ තරහ එන එක, තවත් මේ රටාවක් නේ ගැටෙන ගතියනේ. ඒ දුක් වේදන ඒ තරහ ක්‍රියාත්මක වෙන. අන්න ඒතකොට ඒ වේදනානුපස්සනා වෙනොත් අර ඒ කාරණත් එක ඒ විදිහට යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපිට එළඹෙන කාරණයම පාදක කරගෙන ඒ රළු වුණත්, ඒ ද්වේෂ සහගත වුණත්, ගැටෙන ස්වභාවය වුණත් ගෝචරත්වය වෙන්නේ. ඒ ගෝචරත්වය පාදක කරගෙන අපිට සිහිය නොවන වීරිය වෙන ඒ වෙතට යොමු කරලා දහමක් හැටියට ඉදිරිවීමේ පැත්තට යොමු කරන්නත් අපිට පුළුවන්. ඒ වගේම ඊට කලින් ඊට ඔක්කොම කලින් අපි ලෝක ජීවත් වෙනවානේ. අන්න ලෝක ජීවත් වෙන මට්ටමින් මූලික වශයෙන්ම අර මෙත් සිත හුරු කරලා, මෙත් සිත පුරුදු කරලා අන්න ඒ කඩා ගන්න මට්ටමට අපි උත්සුක වීම වෙන්නට ඕන. හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒක නම් සත්‍යමයි. ඒ කියන්නේ දැන් මම කියන්නේ දැන් විහිළුවක් නෙමෙයි. ඒ කියන්නේ දැන් ද්වේෂ සිතෙන් මම මේ මොහොතේ මැරුණොත් ඉතින් මම ගෙහින් අපායේ උපන්නාම මට යමරාජුරෝ හරි ගසන්න වෙනවානේ. එයා හර කරන වැඩේ හරි වැරදි කියන වගේ දේවල් එහෙම. එතකොට දැන් උත්තර ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ওই වගේම තිබුණා. මම ඒකත් කල්පනා කරා. බුදුරජාණන් වහන්සේ ඒපත් එක තරුණේ නෑ. ඊළඟට මට ලස්සනටම වැටහුණු ටික තමයි දැන් කියන්නේ එනේ. දැන් මම මෙහෙම අහලා තියෙනවා, හුලං හමනකොට ඒ හමන හුලඟ ගැනම අපි මේ පැත්තෙන් එන්නේ, ඔය දකුණු අත පැත්තෙන් එන්නේ, එහෙම නැත්නම් උතුරෙන් එන්නේ, මෙහෙම වම්මතින් එනවා කියලා ඒ හුලං ගැන අපි හොයන්න ගියොතින් අපිට අපේ වෙන දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔබ වහන්සේ දුන්නු දේශනාවේදී කිව්වා අර මේ මේ රූකඩයක් වගේ කෝඩ් දෙකකින් එහාට මෙහාට අදින්න පුළුවන් නම් කියනකොට ඇත්තටම තමන් ගැන ලැජ්ජාවක් ඇති වෙනවා. ඇයි කොහොමද මේක සිදුවෙන්නේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ දුන්නු දේශනාව මම හිතුවට වඩා දහසක් ගුණෙන් තාම ඉහළයි, තාම වටිනා දේශනාවක්. ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදු වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඇයි තෙරුවන් සරණයි.
අවසරයි සන්නස, තිරුවන් සරණයි. සන්නස මේ අර දසවස්තුක සම්මාදිට්ඨිය කතා කරනකොට සන්නස දැන් අර දසවස්තුක සම්මාදිට්ඨිය වින් සන්නස දැන් අර අපිට මේ අම්මා ඉන්නවා, ඊට පස්සේ තාත්තා ඉන්නවා, මේ ලෝකේ තියෙනවා කියන කාරණා සන්නස අපිට නිකන් ගෝචරයිනි සන්නස. ඒ කියන්නේ ඒවත් එක්ක අපි ඉන්නවා, එතකොට අපිට ඒවත් එක්ක ජීවත් වෙනවා. ඒ කියන්නේ එහෙම එකක්. නමුත් සන්නස දැන් අපි අපි ගත්තොත් පරලොවක් තියෙනවා, ඊට පස්සේ සන්නස උපපාතික සත්වෙ ඉන්නවානේ, ඒ වගේ කාරණා ස්වාමීන් වහන්සේ ඇත්තටම අපි දන්නේ නැහැ, දැකලා නැහැ. අපි ඒකත් එක්ක අත්දැකීමක් අපිට නැහැ නේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අපිට ඒ ගැන යම් විශ්වාසයක්, ඒ කියන්නේ එක්ක බුදුරජාණන් වහන්සේ කිව්වා කියලා හරි, නැත්නම් කවුරු හරි ඍෂිවරු කිව්වා කියලා හරි, අනේ ඒ වගේ විශ්වාසයක් මේ ස්වාමීන් වහන්සේ අපි ගාව තියෙන්නේ. එතකොට සන්නස ඒ විශ්වාසෙම කාලයක් අදාගෙන යනකොට ඒක ධිට්ඨියක් බවට පරිවර්තනය වෙනවද? එතන සංසිද්ධියක් ඒක ධිට්ඨියක් බවට කොහොමද වෙන්නේ? ඒක දැන් ඒක අපි ධිට්ඨියක් කියලා අපිට ඇති කරගන්නත් බැහැනේ ස්වාමීන් වහන්සේ. අපි ධිට්ඨියක් ඇති කරගන්නවා කියලා. එතන සංසිද්ධි චුට්ටක් පැහැදිලි කරලා දෙන්න සංසස තිරුවන් සරණයි.
හොඳයි. තිරුවන් සරණයි. ඔකේ වෙයි තියෙන්නේ මේ මජ්ක්‍ධිමනිකායේ තියෙන මහා චත්තාරීසික කියලා සූත්‍රයක්. මහා චත්තාරීසික සූත්‍රයේ පෙන්වලා දෙනවා කතමාච භික්කවේ සම්මා දිට්ඨි. කුමක්ද මේකේ මහානනේ කතමාච කුමක්ද කියලා අහනවා. සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය තියෙන සාසවා. ඒක ආශ්‍රව සහිතයි. පුඤ්ඤ භාගිය. පින පැත්තටයි නැඹුරු. උපදි වේපක්ක විපාක සහිත. විපාක පිණිස ලැබීම් තියෙනව නැත්තම් උපදිවේපක්කා කියලා කියනවා. එයාට තියෙනවා අත්ති දින්නම්. අත්ති දින්නම් කියලා කියන්නේ දෙන දේවල් වල ආනිසංස තියෙනවා. අත්ති ඉට්ටම්. අත්ති ඉට්ටම් කියලා කියන්නේ පරිත්‍යාග කළ නැත යාග කළ දේවල් වල නැත පූජා කරන ලද දේවල් වල විපාක තියෙනවා. අත්ති හුතම්. ඒත් යාග වලට කියන නමක් තමයි ඔය ආහුති ප්‍රාහුති දක්ෂිනේ ආදී වශයෙන් ඒ කාලේ තිබුණා. මේ යාග කරපු දේවල් පිදූ දේවල් අත්‍යත අත්‍ය සුකර දුක්කටානම් කම්ම පලානම් කම්මානම් පලං විපාක. ඒ වගේම මේ සැප දුක් කර්මඵල විපාක කර්මවල විපාක තියෙනවා සැප දුක් වශයෙන් කියලා එහෙම විශ්වාස කරනවා. අත්‍ය අයං ලෝකෝ අයං ලෝකෝ මේ ලෝකයේ කියලා දෙයක් තියෙනවා. අත්‍ය පරලෝකෝ පරලෝකයේ කියලා දෙයක් තිනෝ. අත්ති මාතා අම්ම කෙනෙක් ඉන්නවා, අත්ති පිතා තාත්ත කෙනෙක් ඉන්නවා, අත්ති සත්තා ඕපපාතික මේ ලෝකේ ඕපපාතික සත්වයෝ ඉන්නවා කියන සම්මාදිට්ඨියක් තියෙනවා. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ මේ ලෝකේ සමන බ්‍රාහ්මණේන සම්මග්ගත මනාව ගමන් කළ සම්මා පටිපන්න මනාව ප්‍රතිපදාවට යොමු වෙච්ච ඒ මංච ලෝකම් පරංච ලෝකම් මේ ලෝකයත් පරලෝකයත් සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවෙදෙන්ති තමන් විසින් සුඛිය අභිඥාවෙන් සාක්ෂාත් කරගෙන කටයුතු කරන අයම් භික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගය. මේකට කියනවා මහණෙනි සම්මාදිට්ඨිය සාසවා ආශ්‍රව සහිත පුඤ්ඤ භාගය. පිනට නැඹුරු වෙච්ච උපදි වේපක්කා විපාක පිණිස කර්ම සකස් වෙන විපාක සහිත ඒ වගේ සම්මාදිට්ඨියක් තියෙනවා කියලා මේ එමු තිනෝ එකේ සම්මා සහ මිච්ඡා දෙක. මිච්ඡා කියන්නේ ඔකේ වැරදි පැත්ත, සම්මා කියන්නේ හරි පැත්ත. ඉතින් එතෙන්දී අපි අහපු ප්‍රශ්නේ තමයි දැන් අත්තිමාතා අම්ම කෙනෙක් ඉන්නවා. කියන විශ්වාසය තියෙන්න ඕනනේ ඒක. ඔව්. සමහර කෙනෙක් ඉන්නවා ඔය මහා දිට්ඨියේ සූත්‍රයක් තියෙනවා අම්මා නැති මාතා අම්ම කෙනෙක් නැහැ කියලා කියනවා. නේද? බලන්න මේ පොළවේ තියෙන්නේ පස්. අර චෛත්‍යයේ තියෙන්නේ පස්. පඨවි ධාතුව. එතකොට මේ මගේ අම්මයි කියලා අරගත්තට මේ අම්මගේ ඇඟේ තියෙන්නේ කෙස්වල පඨවි ගතිය, තද ගතිය. හරි. අර ඇලේ දොලේ තියෙන්නේ ජලය, වතුර. ලේවල ගලන්නේ මේ ජලය. ඒක ආපෝ. ඒ නිසා මේ අම්ම කියලා නමක් දාගත්තට මේ අම්මගේ ගාව තියෙන්නේ ආපෝ ටිකක් නේ. කොහොම කියලා මේ සමහර විටකට අම්ම කියලා ගත්තට අම්ම කිර කෙනෙක් නැහැ කියලා මේ ධර්මීය කියන නාමයෙන්ම වරද්දලා ගන්න දේශන අපිට ඇහෙන්න පුළුවන්. එහෙම හොයන කෙනෙකුට මේ හොයා ඒවට කියන මහා දිට්ඨි කියලා. මහා දිට්ඨි, වැරදි දෘෂ්ටි. ඉතින් එහෙම කියලා ඉතින් මේ ඇත්තටම මේ බිහි කරපු ආදරණීය අම්ම තාත්තා මේ ලෝකේ ජීවත් වෙන මේ අම්ම කෙනෙක් කියලා වැරදි අම්ම කෙනෙක් නෑ, තාත්තා කියලා කෙනෙක් නෑ, මම කියලා කෙනෙක් නෑ. ඔය විදිහට නෑ කියලා ගන්නවා. ඒක මහා දෘෂ්ටියක්. දෘෂ්ටියක්. මේ කියන්නේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. ඒකයි මේ කියන දෙයක් නෑනේ, දැක්මක් හැටියට තියෙනවනේ. ඉතින් එහෙම වෙද්දී දැන් ඔය අර අත්ති ලෝකයේ ඕපපාතිකා සත්තා ඒ වගේ පැතිකඩ අපි දැනට සංකල්පයකින් ගන්නවා. ඒක දිට්ටියක් වෙන්න ඕන නේද වගේ තැනකින් තමයි මේ ආපු ප්‍රශ්නෙත් කුළු ගන්නුනේ. ඉතින් ඒ නිසා ඇත්තටම මේ අපිට දැන් ඒක විශ්ේ නෑනේ. ඇත්තටම අපිට මේ අපේ ජීවිතයේ ගෝචරයව ටිකක් තියෙනවනේ. ඉතින් අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා, මාර්ගයට පිරිපන්න අන්න ඒ පැත්තෙන් දිට්ඨිය, ඒ කියන්නේ සංකල්පයකට යන්නේ නැතුව ඒ පැත්තෙන් දිට්ඨිය හදාගමු. දැන් අපිට විශ්ය වෙන්නේ නැති පැත්තක් නේ අර පැත්ත. ඒ ගැන ලකුවට දැන් අපි තුම යාග කරනවා වගේ දේවල් අද කාලේ හිම නැහැනේ. අද නම් යාගය කියන කාරණයට අපි දන් දීම වගේ දේවල් ඒව සම්මා දිට්ඨියෙන් හොඳ දැක්මකින් එක්තෝ කලේතුයි කියන අදහස ගන්න ඕන. ඉතින් අර එකත් හොඳ දැක්මක්. එහෙම තියෙනවනම් ආශ්‍රව සහිතව පුණ්‍ය භාගය පින පැත්තට යොමු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අර අපි කල්පනා කරන ඕන ඇත්තටම මේ අපි හිතමු අත්‍යයන් ලෝකෝ අත්‍යපර ලෝකෝ පරලෝකේ. ඔන්න දැන් මම මැරෙනවා. මැරුණාට පස්සේ පරලෝකෝ. මම මැරිලා කොහෙන් හරි යනවා. ඒක දැක්මක්ද? ඒක සිතුවිල්ලක්ද? ඒක තියෙනව නේද? අත්ති පරලෝකෝ. පරලෝක ඇත. පරලෝක ඇත කියලා අපි අවංගවම බලන්න තමයි පැත්තේ. පරලෝක ඇත කියලා අහපු එකක් විශ්වාස කරන එකන්නේ අපිට ගාව තියෙන්නේ. ඒ අහපු එකක්නේ. ඒ අහපු එක කියලා අහපු එක හිතලයි ඒ කියන්නේ. පරලෝකයක් තියෙනවද කියලා අපි ඒක අපේ දැක්මක්ද? අපි පොතපතෙන් හරි කියපු දෙයක් හරි අහලා විශ්වාසයද තියෙන්නේ? ඒක දැක්මක් නෙවෙයි, ඒක අහලා විශ්වාසයක් තියෙන්නේ. අන්න ඒවා පින්තුනේ. අන්න ඒ දේවල් ලෝකේ මට්ටමින් උනත්, ඒ කියන්නේ සම්මාද, මේක මේ සම්මා සහ මිච්ඡාදද? ඒත් සම්මා සහ මිච්ඡා. සම්මා සහ මිච්ඡා. ඉතින් අපි මේ කතා කරන්නේ මේ ලෝකෝත්තර සම්මාදිටිය තියෙනවද නැද්ද කියලා. ඉතින් අපි පොඩ්ඩක් බලන්න ඕන මේ මොකද්ද සම්මා සහ මිච්ඡා දෙකෙන්. සම්මාදිටියන් මේ ආශ්‍රව සහිත පුණ්‍ය භාගයේ විපාක පිණිස සකස් වෙන සම්මාදිටියන් තියෙනනේ. ඒකත් තියෙනවද කියලා බලන්න ඕන දැක්මක් හැටියට. අපි දැනට මේ ලෝකේ තියෙනවා. මේ ලෝකේ තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙනවා කියන්නේ ගිය ලෝකේ ඉඳලා මෙහි ආපු නිසා, කලින් ලෝකේ ඉඳලා මෙහාට ආපු නිසානේ. ඒතර ඒ ආපු නිසා මේ ලෝකේ තියෙනවා කියලා අපි හිතලා කියනවද? අහපු දෙයක් හිතලා කියනවද? නැත්නම් ඇත්තරම දැක්මක් වෙලාද එහෙනම් අපිට මේ මෙතනත් සම්මාදිට්ඨිය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් එක තමයි කතා කරන්නේ නැත්ේ. මොකද දැන් ඔකලේසි පරලෝකය ගැන, පරලෝකයේ තියෙවිද අපි හිතලා නේද කියන්නේ, අපිට දැක්මක් තියෙනවද ඒ සම්බන්ධයෙන්? නෑනේ. එතනත් ඇත්තටම අපි සම්මාද මිච්ඡාද කියලා එතනත් බලන්න ඕන. මොකද අපිට අවධානමක් තියෙනවා මේ සංසාරේ මේ වැරදි දෘෂ්ටි වලින් සංකල්ප වලින් ඉඳලා අපි සසරට නියසිනී උපමාවක් තියෙන නේද? ඒක කොච්චර වටින උපමාවක්ද? ඒකත් පල්ලෙහාට එන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඉතින් අපි මෙහෙම කරන්නට ඕන. දැන් වෙන මේ වගේ දේවල් අපි හිතමු ගරු මේ කියන්නේ ගරු බුහුමන් කරන්න ඕන. උත්තමයන්ට ගරු බුහුමන් කරාට පස්සේ අන්න අපිට 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 එකෙන් අපිට ගෞරවය කීර්ති ප්‍රශංසා ලැබෙනවා. දන් දීම තුරින් ආයුෂය වර්ණේ සැපේ ආයු වර්ණ සැප බල ප්‍රතිබාන ඒව ලැබෙනවා. යසස කීර්තිය වගේ දේවල් සිල් රැකීම තුරින් මෙන්න මේ වගේ දේවල් ලැබෙනවා. කියන්නේ සමතයක් පුරුදු කරගත්තම මෙන්න මේ වගේ ආනිසංස තියෙනවා. අර ඒ වගේ ධර්මයේ හේතුවෙන් මේ කියන්නේ ධර්මය අහනකොට, ධර්මී කියලා දෙනකොට, ධර්මී සාකච්ඡා කරනකොට, ධර්මී සජ්ජායනා කරද්දි මෙන්න මේ වගේ ආනිසංස තියෙනවා. අන්න ඒ වගේ තැන් වලින් කටයුතු කරොත් දැක්මක් එක්ක වී වැපුරවම වී ලැබෙන්නේ, උඳු වැපුරවම උඳු ලැබෙන්නේ. ධර්මයේ දන් දුන්නු තින් ධර්මයාට අදාළ කටයුතු කරොත්, තින් ධර්මයේ සාකච්ඡා කරොත්, තින් ධර්මයේ ප්‍රචාරණය, ඒ තුලින් අපිට මොනවද අනේ ඒ තුලින් අපිට ධර්මයට අදාළ දේවල් ලැබෙනවා. භවෝග සම්පත් ආදී පූජා කරද්දී ඒ දේවල් ඒ විදිහට ඒ ආනිසංස තියෙනවා කියලා දැක්මකින් කටයුතු කරන එක හොඳයි. ඉතින් අපිට පරලෝකෝ ඉතින් ඒ වගේ කටයුතු කරද්දී අයන් ලොකෝ මෙලොක් තියෙනවා. ඉතින් ඒවා බුදුරජාණන් වහන්සේ ලෝකීය වශයෙන් දේශනා කරනෝනේ. ඒ පින ඡායාවන පායිනේ සේවනෙන් දැක්සේ ගමන් කරනවා කියලා. ඉතින් ඒ පිටමදවත් අදහස ගන්නතම හොඳයි. තිරුවන් සරණයි.
ඒ සනස මේ විතර සනසට මතක් කරා වගේ සනස දැන් ඔය විපාක විශේෂ උනත් සනස දැන් අපිට අර බුදුන් වහන්සේ කියලා හරි ඒ වගේ විශ්වාසයක් මත තමයි අපිට ක්‍රියා කරන්න එන්නේ සනස.
මූලික වශයෙන්ම විශ්වාසය තියෙන්න ඕන. විශ්වාසය මූලික වශයෙන් දැන් අපිට ධර්මයේ උනත් බලන්නකො මුලින්ම තියෙන්නේ මොකද්ද? සද්ධානුසාරී ධම්මානුසාරී එහෙමනේ තියෙන්නේ නේද? මූලික වශයෙන් කතා කරන්නේ සද්ධානුසාරි ඒවං සද්ධාති. එහෙමනේ විශ්වාසය ප්‍රධාන කියන දේ විශ්වාස කිරීමනේ ප්‍රධානම කාරණේ. නේද? ඒ විශ්වාසයත් එක්ක තමයි දැක්මට යමු වෙන්නේ. මොකද හැම කාරණයකම මූලය වෙන්නේ මොකද? සද්ධා බීජය. මූලික බීජය වෙන්නේ මොකද? සද්ධා ශ්‍රද්ධාවයි බීජය වෙන්නේ. දැන් බලන්න ඔය දැන් අපේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා මුලින්ම කාරණේ හැටියට පැහැදිලිමත් එක්කනේ කතා කරන්නේ නේද?
එහෙමයි.
ඔව්. ඒ කියන්නේ ඒ විශ්වාසයෙන් පැහැදීමෙන් ඒක කරුණු සහිතව විමසන ගතියක් තියෙනවා. අන්න එතකොට ඒ අදහස ගත්තම හොඳයි.
එහෙමයි. එතකොට සන්නසය අර එතනම සන්නස දැන් අර මට සන්නසගේ දේශනාවල වගේ හිලත් තියෙනවා සන්නස දැන් අර විමුක්තිකාමි සමාජයේ අයට ඒ කියන්නේ ඔය දසවස්තුක සම්මාදිට්ඨිය එහෙම ඒක ඒගොල්ලෝගේ ගතියක් හිතේට තිබ්බා වගේ කියලා මට ඇහිලා තියෙන සනස. නමුත් මට ඒක සූත්‍රයක් මොකද්ද කියලා එහෙම මතක නැහැ සනස. එහෙම සනසට මතක තියෙනවා සනස.
ආ විමුක්තිකාමි සමාජයේද? ඔව්. දැන් ඒකේ අර 10 වෙනි කාරණේනේ අර මේ ලෝකේ මේ ධාම පැහැදිලි කරන මාර්ගයට පිටපන්න වූ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා කියන කාරණේ නේද? අර ඒ මොකද යාලා මේ කියන්නේ විමුක්තියක් හොයාගෙන ගියේ ඒ ධර්ම පැහැදිලි කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා කියන පදනමින් ඉන්නේ. ඒ පදනමින් තමයි අය ධර්ම හොයාගෙන ගමන් ගත්තේ. ඒ පදනමින් ඒ කියන්නේ ඒ අයට සම්මාදිත මේ ගුරුවරේ ශ්‍රමණයන් වහන්සේලා ඇත්තයි කියන්නේ කියන පදනම ඔවුන්ගේ ජීවිතවල තිබුණා. ඒ සම්මා කියන්නේ ඒ සමාධිටි එක කතා කරන කරුණු 10 10 වෙනි කාරණේ හැටියට ඒකයි එයාලා තනින් තනට දැන් ඒ කාලේ හිටියනේ නේද? අචේලකයෝ සචේලකයෝ තාපසයෝ පරිබ්‍රාජිකයෝ නිර්ගණ්ඨයෝ ශාස්ත්‍රවරු බ්‍රාහ්මණ සම්ප්‍රදායට ඔය බාවරි වගේ ගුරුවරු ඊට පස්සේ ශ්‍රමණ සම්ප්‍රදායන් තිබුණා. ඒ බ්‍රාහ්මණ හා ශ්‍රමණ සම්ප්‍රදායන්ට ආවේනිකව ඒ පිරිස් විමුක්තිය හොයාගෙන ගියේ. මොකද්ද සත්‍ය, මොකද්ද ඇත්ත, ඇත්ත කියන්නේ මොකක්ද කියන අර හොයාගෙන යන ගතිය ඔවුන් සන්තකව තිබුණා.
එහේ සනස එතකොට නැතෙන්ද අර ඒක දැන් ඒ කාලේ අතරම විත දිනු කරපු ආයන සනස ගොඩක් හිටියේ. එතකොට ඊට පස්සේ සනස අර නිකන් අර විශ්වරුන්ගේ ඒ පැත්තක් තියෙන නිසා නම් අර ආර්ථික වාමක වගේ. එතකොට සනස අර එතකොට දැන් අර හිත දිනු කරපු නිසා දැන් ඒගොල්ලන්ට සමහරට අර සනස අර ආපස්සට ජීවිත බලන්න හැකියාවක් සමහර අයට තිබුණා කියලා තියෙන නිසා. එතකොට අර ඒකත් එක්ක ඒගොල්ලන්ට අර දැන් ඒ කියන්නේ දැන් අර හොඳ කරොත් හොඳ ප්‍රතිඵල හම්බෙනානේ ඒ වගේ මත ඒක ඒ විශ්වාසයෙන් සනස සමහරට ඒකත් බලපන්න ඇද්ද වගේ කියලා මට හිතෙනවා සනස එතන.
ඔව් ඇතැම්මිට ඇතැම් කෙනෙකුට ඒ බලපාන්න පුළුවන්. හැමෝටම තිබුණෙත් නෑ ඔය මේ මොනවද ඔය කියන විශේෂ හැකියාවන්. දැන් අඩුම තරමේ රහතන් වහන්සේලාටත් එහෙමනේ. රහතන් වහන්සේලාත් වැඩ ඉන්නෝනේ උපතෝ භාග රහතන් වහන්සේ විමුක්ත රහතන් වහන්සේලා සහ පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේලා. දැන් අර මේ ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලාට ඔය විශේෂ හැකියාවන් එහෙම නෑ. ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලාට මේ විශේෂ පුළුවන්කම එහෙම තිබුණේ නෑ. ඉතින් අර ඒ නිසා මේ ඒක අර ඒ ගතියත් එක තිබුණේ. ඒ කියන්නේ ඒ සමාජයේ පැවති ගතිය ස්වභාවයෙන්ම අර ශූරයිනේ. ඒ අය බ්‍රහ්මචර්ය වාසයෙන් යුක්තයිනේ, දක්ෂයිනේ අය.
සනස සනස දැන් අතරම දැන් අර ගතියක් වුණත් නිකම් හේතුවක් ඇතුවනේ එන්නේ ඇත්තේ සනස. එතකොට සමාජයට කියන්නේ එක්ක අපිට ඔක ගිය ජීවිතේට වගේ දාන්නත් පුළුවන්. ඒතට නමුත් ඒක අපිට ඇත්තටම ගෝචරත්වයක් නැහැ. ඒකට අපිට කියන්නේ ටිකක් ඒක කතා කරන්න බැරි විශයක් නිසා නස. ඒතරම ගතියක් එක හරි මොකක් හරි ඒකට පදනමක් තියෙන්නත්
පුළුවන්. පදනම තමයි හිතන ගතිය.
එහේ
දැන් සම්මාදිටියනේ. සම්මාදිටියට පාදක වෙන කාරණේ මොකද්ද? අර ඇසීම සහ විමසීම. ඒක මේ ඒ ඇස සම්මාදිටියනේ වරතෝච ගෝසෝ යෝනිසෝච මනසිකාරෝ කියන්නේ ඒ එතන තමයි පදනම. ඇහුව විතරක් නෙවෙයි ඇසීමට අනුරූප විමසීමක් තිබුණා. ඔව් ඒ අහන දේ ඔවුන් ලොකු ගෞරවාන්විත භාවකින් ඇහුවා. ඒ අහන දෙයට අනුරූපව විමසීමේ ගතිය ඒ විමුක්තිසාරමී සමාජයට ආවේනික ගතිකත්වයක් දෙක තිබුණා. ඒ කියන්නේ හිතන රටාව බොහෝ ඇසුන පමණටම නොවේ අර විමසන ගතියත් එක්කයි ඒක ප්‍රධාන වශයෙන් මේ අනිත් එක තමයි කීරියවාදී කර්මය පිළිගන්නා වූ පිරිසක් වෙනත් ඕන. මේ අනිත් ශාසනවලත් මේ ආර කල්ප ගානක් යනකම් හිටියා කියන්නේ මේ එක්කෙනයි කියලා කියනුනේ. ඒකත් එයා ඒකෙත් එයා මේ කර්මය ඵලය පිළිගන්නා වූ කෙනෙක් කියලා එහෙම සඳහන් වෙනවා නේද සූත්‍රයකදී.
එහේ සනස ඒක
හිතන ගතියත් එක්ක එන කාරණයක්.
එහේ සනස ඔය දෙකන අය අර එක විශ්වාස කරන ගැටි අර චත්තාරිසක සූත්‍රයේ පන්තිමේට කියලා නේ සනස අර කියන අර අක්‍රියවාදීත්වය එක විශ්වාස කරා වගේ කතාවක් මට.
ඒ අයිටවත් මේ චත්තාරිසක සූත්‍රය කියනවා. ඒත් මේක හේතු සහිතව ප්‍රතික්ෂේප කරන්න බෑ කියලා කියනෝනේ නේද?
එහේ බොහොම සනස තිරුවන් සරණයි.
හොඳයි තිරුවන් සරණයි.
තිරුවන් ස්වාමීන් වහන්සේ සියලු දෙනාටම තිරුවන් සරණයි. මම මේ වෙන ඩිවයිස් එකෙන් කතා කරනකොට මේ පොඩි ගැටලුවක් ඇවිල්ලා එහෙනම් මම දන්නේ මං හිතන්නේ
එහෙනම් කතා කරන්න
ස්වාමීන් වහන්සේ මේ පොඩි එකතු කිරීමක් යක් තියෙන ඒතරව සුභාසයට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ඊට ඒක ඉස්සල ප්‍රශ්න දෙයි චන්ද්‍ර මහත්මයාගේ ප්‍රශ්න පොඩි එකතු කිරීමක් යක් කියන්නේ දැන් මෙතෙන්දී අවසන් ප්‍රශ්නේ ගත්තොත් මට තේරිච්ච විදිහට චන්ද්‍ර මහත්මයාගේ ඒ අපිට තියෙන ඒ මව ඇත පියා ඇත කියන කාරණාවල් ටික පසුව ඒක දෘෂ්ටියක් වෙනවද කියන කාරණාව තමයි මම හිතන්නේ අපි මට තේරිච්ච විදිහට. එතකොට අපේ ගරු පුජපද අලවි ආනන්ද ස්වාමීන් වහන්සේ ඊපෙරදා ධර්ම සාකච්ඡා මේ දේශනාවකදී කිව්වා මේ දෙකත් මෙතන පැහැදිලි කරත් මම හිතන්නේ වඩා පැහැදිලි මේ කියපු කාරණා ටික ලෞකික සම්මාදිට්ඨියක් හෝ ලෝකතර සම්මාදිට්ඨියක් කියලා බෙදන්න බැරිය. මේ සම්මාදිට්ඨියයි මිත්‍යා දිට්ඨිය කියලා තමයි බෙදන්න පුළුවන්. එතකොට දැන් අතන එහෙම වුණාම අපි දැන් මායත පියායත කියන කාරණාව ටිකක් සම්මාදිට්ඨියම කොටසක් වෙන නිසා ඒක අන්තිමට දෘෂ්ටියක් වෙන්නේ නැති අදහසක් තමයි මට පැහැදිලි වුණේ. ස්වාමිනාසේ ඒ පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරොත් වහන්සේට පින් තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. ඔව්, අර ලෞකික සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි කියලා ඒක එහෙම අපි ව්‍යවහාර කරාට එහෙම නැහැ. ඒක දිතර සංඥාන්සේ කියලා දුන්නේ මේ ලෞකික ඒක තියෙන්නේ මේ අපි එහෙම කියලා දාගත්ත එකේ වැරද්ද තියෙන්නේ. මොකද සම්මාදිට්ඨියේදී දැන් සම්මා මිච්ඡා කියලා දෙකක් තියෙනවා. දැන් අර චන්දන මහත්මයා කතා කරේ සම්මා මිච්ඡා කියන එකේ සම්මා මිච්ඡා කියන එකේ සම්මා කියන තැන එක එක විග්‍රහයක්. අනිත් එක තමයි මේ දැන් සම්මාදිට්ඨිය කියන ලෝකෝත්තර සම්මාදිට්ඨිය, ඊට පස්සේ ලෝකෝත්තර සම්මාදිට්ඨියයි එක සම්මාදිට්ඨිය කතා කරනකොට සම්මාදිට්ඨිය විස්තර කරන තැන් අනුව වෙනස් වෙනවා කියලා තමයි සවිනාසය තැන්දී විස්තර කරේ. දැන් මේ චන්දර මහත්මයා කතා කරපු තැනදී මහත්මයා සම්මා මිච්ඡා සම්මා කියන දෙක, මිච්ඡා සම්මා කියන කාරණාත් එක කතා කරන්න වෙන්නේ ලෞකික වූද සමයන් ඒ වචනේ යෙදෙන ගැරපෙරෙන අර අපි අර යහපත් පැත්තේ එක කතා කරනකොට ඒකත් සම්මා කියන වචනේම තමයි යොදා ගන්නෙ. ඊට පස්සේ මේ අනිත් විදිහට කතා කරද්දී ආයි සම්මාදිට්ඨිය කතා කරන ඕනේ සමයි. සම්මාදිට්ඨිය සම්බන්ධයෙන් කතා කරන ඕනේ මෙන්න මේ විදිහට. කතමච වික්‍රේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංග. අරියා ආර්යබු අනාසවා අනාශ්‍රව සහිත ලෝකෝත්තර ලෝකෙන් එතරවන මග්ගංග. මාර්ගාංගික වෙච්ච සම්මාදිට්ඨියක් සම්බන්ධයෙන් කතා කරනවානේ. අන්න මාර්ගාංගික සම්මාදිට්ඨිය තියෙනවා ආර්ය අනාශ්‍රව ලෝකෝත්තර. ලෝකෝත්තර මාර්ගාංගික සම්මාදිට්ඨිය සම්බන්ධයෙන් කතා කරනෝනේ. අන්න එතෙන්දි කතා කරනකොට ඒකත් ඒ විදියට එතෙන්දි කතා කරනවා. මෙතෙන්දි දැන් මෙතෙන්දි සම්මාදිට්ඨිය කතා කරනකොට කතා කරන්නේ දැන් බලන්න දැන් සම්මාදිට්ඨි වගේ සූත්‍රවලදී එහෙම නැත්නම් තවත් සූත්‍රවල විභංග කරලා පෙන්නන තැන්වලදී සම්මාදිට්ඨිය කතා කරනුනේ දුක්ඛේ අඥානං සමුදය අඥානං නිරෝධේ අඥානං මග්ගේ අඥානං කියලා. එහෙම විස්තර කරන්නේ නැතිව මෙතනදී පෙන්නන්නේ අරියා අනාසව ලෝකෝත්තර මග්ගංගා යාකෝ වික්කවේ අරිය චිත්තස අනවාසව චිත්තස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගම් භාවයතෝ පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියම් පඤ්ඤා බලං ධම්මවිච්ඡේ සම්බොජ්ජංගෝ. ඔය විදිහට සම්මාදිට්ඨි මග්ගංගං අයං උචිත වික්කවේ සම්මාදිට්ඨි කියලා හිතන්දි එහෙම අය සම්මාදිට්ඨි අරිය අනාසව ලෝකුත්‍ර මග්ගංගා කියලා පැහැදිලි කරනවනේ.
එහෙමයි.
අන්න එතෙන්දි විස්තර කරන්නේ අර මාර්ගයේ භාවිතයත් එක්ක විස්තර කරනවා. මාර්ගයේ භාවිතයත් එක්ක ඒ ස්වභාවය බාහිරින් විස්තර කරනවා. අතෙන්දි අර සම්මාදිට්ඨි ආ දුක්ඛේ අඥානං සමුදය අඥානං නිරෝධේ අඥානං මග්ගේ අඥානං කියලා අර එතෙන්දි සම්මාදිට්ඨිය සම්බන්ධයෙන් විස්තර කරද්දී කොටස් වශයෙන් එහෙම විස්තර කිරීමකුත් තියෙනවා එතෙන්දි. ඒ විදිහට තමයි මට මතකේ මට්ටමට තමයි කලකට කලින් තමයි සයින්ස් දේශනය කරේ. ඔය ඇත්තටම මතකේ මට්ටමින් තමයි සිහිපත් කළේ.
පැහැදිලි සමිනස් තේරුම් ගන්න මේ මේක ඒ ගැන පැහැදිලි මම හිතන්නේ බොහොම එතකොට දැන් මට ඊට ඉස්සෙල්ලා අර පද්ම මහත්මිය ආපු ප්‍රශ්නෙට ඒකත් පොඩි එකතු කිරීමක් තියෙනවා. මම මේ මොකද ඩීඑස් එක ප්‍රශ්නයක් ඉඳන් මේ පොඩි වෙලාවක් ඉවත් වෙන්න මේක කාරණා කතා කරන නම් ගැටලුවකුත් නැහැ. මේ මොකද දැන් එතන කියුණා දැන් අපි බෝසත්තුමාට මෛත්‍රී සිතක් තමයි දිගටම තිබුණේ ඒ ඕනම භවයකදී කියලා. එතකොට එතෙන්දී දැන් අපි ඒක මේ කාරණාව නිවැරදි ඉතාලම එතෙන්දී දැන් අපි බලන්න ඕනේ දැන් අපිට දැන් එතන වෙලා තියෙන්නේ අර රාග ද්වේෂ කියන එක යටපත් කිරීමත් තුලින් තමයි එතන වෙලා තියෙන්නේ. මට තේරුවාන්ට මේක පැහැදිලිව දෙන්න ඕන. ඒ එහෙම යටපත් කිරීම තුලින් දැන් අපි කියමු දැන් ආරාරකල උද්දර කාම නේව සංඥා සංඥායතනෙට ඒ අකින්ජයන්තට ගියා වගේ ඒ බෝසත්තුමත් ඒ යටපත් කිරීම තුලින්ම අර සුනිත්ත සාරක යන නම් වලින් එතෙන්දී ඒ මේ නේව සංඥා සංඥායතනෙට පවා ගියයි කියන කාරණාව දේශනාවල තියෙනවා. එතකොට එතෙන් මම කියන්නේ ඒක බාධක කරගෙන අපිට එතනින් අපිට හොඳ මේකක් ගන්න පුළුවන්. ඒවා පුහුණු කිරීම තුළ යටපත් කිරීම තුළ අපි රාග ද්වේෂ කියන එක යටපත් කිරීම තුළ ද්වේෂය හොයාගන්න බැරි නෑ. ඇත්තටම මේ සෝරි සමාන්න මේ මෝහය හොයාගන්න බැරි නෑ. එතකොට එතන ඉන්නයි කියන එකේ වැරද්දක් අපි මේකමම තේරුම් ගත්තොත් ඒ වැරද්දෙන් ඔබට යamak නේ. මෝහය හොයාගන්න මෝහයේ සිටීම නවතින්නනේ බුදුරන් වහන්සේ මේ ඊතරීමක් ගැන දේශනා කරේ. එතකොට අනිතනත් හොඳ අවස්ථාවක් අපිට මේක මේ බෝසත්න් වහන්සේ ඒව හිතියයි කියන කාරණේදී වෙලා තියෙන මොකක්ද කියන එක තේරුම් ගන්න. තේරුම් සරණයි ස්වාමීන් වහන්සේ.
තේරුම් සරණයි මේ අපි මෙහෙම ගනිමු. පළවෙනි ධානයේ කියන තැනදී කතා කරනවා විවිච්ච කාමෙහි විවිච්ච කුසලෙහි ධම්මෙන් සවිතක්ඛං සවිචාරං විවේකජං පීතිසුඛං පරමඥානං උපසම්පජ්ජ විහෙරති. අන්න එතෙන්දී කතා කරන විවිච්ච කාමෙහි අන්න කාමෙන් වෙන් වෙලානේ කැමති දේවල් අර අපි කණිනුත් කතා කරේ මම කැමති දේවල් නොලැබෙද්දී සහ අකමැති දේවල් ලැබෙද්දී ගැටෙන්නේ.
එහෙම
එතකොට විවිච්ච කාමෙහි කාමයන් නැයින් කරාට පස්සේ ගැටීමක් නැහැ නේ. විවිච්ච අකුසලෙහි ධම්මේ අන්න අකුසල ධර්මයන්ගෙන් විවිච්ච වෙන් වෙලා අර කාමයට අයිති ධර්මයන්ගෙන් ඈත් වුණාට පස්සේ කැමති දේ නොලැබුණාම හෝ අකමැති දේ ලැබුණාම හෝ ගැටෙන්න තියෙන ඉඩ ඇහිරිලා යනවා. විවිච්ච අකුසලෙහි ධම්මේ අකුසල ධර්මයන්ගෙන් ඈත් වෙලා තියෙනවා. සවිතක්කං විතක් විචාර සහිත විවේකයෙන් හටගත ප්‍රථම ධානයේට එළඹ වාසය කරනවා. එහෙනම් ප්‍රථම ධානය ඔබතුමා මතක් කරා වගේ ප්‍රථම ධානය නෙවෙයි. ප්‍රථම ධාන, ද්විතීය, තෘතීය, චතුර්ථ ධාන, ඒ ධාන හතර ඊට පස්සේ මොනවද බ්‍රහ්ම විහාර හතර තියෙනවා නම් ගොඩක් වටිනවා. ප්‍රථම දෙවන තුන්වන හතරවෙනි ධාන ඊට පස්සේ ආකාසානංචයතන නේව සංඥා ආකා විඥානං චායතන ආකින්චඤ්ඤාත මේව සංඥානා සංඥායකන දක්වා ඉරිස ශාන්ත විමුක්ෂවර මිදිලා ඒ ශාන්ත මේ මොකද්ද මේ කියන තැනට ගිහිල්ලා හිටියා. අන්න එතකොට ඒ මට්ටම තුර පුජ්‍යලත්වය කියන දේත් එක මමත්වයක රැඳිලා තියෙනවා. මමත්වයේ ඉඳගෙන රාගේ යටපත් කරලා ඒ අයට වීත රාග කිව්වා. මම ඉඳගෙන වීත දෝෂ වුණා. මම ඉඳගෙන වීත මෝහීත් වුණා. හරි ලස්සනයි මේ මොකද්ද චුරසීහනාද වගේ සූත්‍රවලදී ඕක පැහැදිලි කරනවා. මොනවද මේ ඒ කාලේ හිටපු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හිටිය කියලා කියනවා. මේ කවුද මේ ඒ අය කිව්ව කියනෝනේ මොකද්ද අඤ්ඤතිත්‍ය පරිභාජක අඤ්ඤ ත්‍රිර්ථකෙ මෙහෙම කිව්වලු මේ අපේ ශාසනේ මොකද්ද කාරණා සාපනා සුනිට්ටා සරාගස්ස උදාහවිත රාගස්ස ආදී ඔය විදිහට කියනවානේ. මේ ඒ අයත් රාගය දුරු කරලා තියෙනවා. ඔය දැන් අපි කතා කරේ ද්වේෂය. සාපනා සුනිට්ටා සදෝසස්ස අන්න ද්වේෂය සහිත උදාහවිත දෝසස්ස ආදී මේ ශාසන වල සැටිසරනෝ නම් සැටිසරන්නේ ද්වේෂය පිණිසද විිත ද්වේෂය පිණිස. ඉතින් අන්නේ පරිබ්‍රාජකයෝ මත උත්තර දෙනවා නම් උත්තර දෙන්නේ විිතේ ද්වේෂය දුරු කිරීම පිණිසයි කියලා. ඇත්තටම අන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඔවුන්ගේ පැවිදි ජීවිතය ගත කරා රාගය දුරු කරලා විිත රාගී වෙන්න. ද්වේෂය දුරු කරලා විිත ද්වේෂී දෝෂී වෙන්න. මෝහය දුරු කරලා විිත මෝහී වෙන්න. ඒ වගේ තණ්හාව දුරු කරලා විිත තණ්හාවටපත් වෙන්න. උපාදාන දුරු කරලා සඋපාදාන, ඒ කියන්නේ උපාදාන දුරු කරලා අනුපාදාන, අනුපාද උපාදාන රහිතව වාසය කරන්න. හැබැයි උපාදාන වලින් අත්වාද උපාදානය, උපාදානය හැර අනිත් උපාදාන තුන. ඒ වගේම ඒ අය නිෂ්ඨාවකට නොයන ගති ගතියත් ඒ අය තුල මේ ඒ අය ගාව තිබුණා. ওই විදිහට ඒ අය චූලසීහනාදාදී සූත්‍රවල පවා අනිත් ප්‍රපංච රහිතව, ප්‍රපංච රහිතව ඒ අය ජීවත් වුණා නේද? ওই විදිහට ඒ අය ඔබතුමා මතක විතරාගීව, විත දෝෂීව, විත මෝහීව, විත තණ්හා උපාදාන රහිතව, ප්‍රපංච රහිතව හිටිය. හැබැයි පළවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා, හතරවෙනි ශ්‍රමණයා මේ ශ්‍රමණයන් හතර දෙනාගෙම හිස් ඒ ශාසනය. ඒ ශාසනය හිස්. මොකද මම ඉඳලා තමයි අර සියල්ලම
සිද්ධ වුණේ.
රාග ද්වේෂ මොහ තුනම මම ඉඳලා යටපත් කිරීම. තණ්හාව පහයට කරා නේද? ඉතින් එතෙන්දී ඒ කාරණයත් එක්ක බෝධිසත්වයන් වහන්සේ වුණත් ඔය මතක් කරා වගේ අරක සුනිත්ත වගේ සූත්‍රවල, ඒ කියන්නේ බ්‍රහ්ම ලෝක වල ධ්‍යානයේ අය නේද?
එහෙමයි. තවත් කාරණයක් ඒහා සම්බන්ධව, දැන් ඒ අනික් සාසන කියන ත්‍රිම සදා යයි කිය ඔතෙන් දැන් කොයි විතරාගී, විත දෝෂී, විත මොහි කියන තැන ඒගොල්ලෝ මොහොත අපි දැන් ඉතරීම සඳහා යන්නකොට මොහොයි කියන එක අපි යම් පමණකට අඳුනගෙන තියෙන එක. ඒක ඒකින් ඉක්ුලෙන් අපි ඒක දුරු කරන්නේ මෙතන හදන්නේ. එතන මොහොයි කියන එක ඒගොල්ලෝ අදහස් කරේ මොකද්ද? එතකොට ඒපත් එතනින් ඒගොල්ලෝ විිත මොහොයි කියලා කිව්වේ. එතන ඒගොල්ලෝ මොහොයි කියන වශයෙන් අදහස් කරන් හිටියේ මොකක්ද ස්වාමීන් වහන්සේ? තේරුම් ගන්නයි.
මෙහෙමයි දැන් මෝඩකමක්, මෝහයක්, මුලාවීමක් ඇති කර ගන්න නම් ඉන්න කෙනෙක්ට තියෙන දෙයක් තියෙන්න ඕන. ඉන්න කෙනෙකුට තියෙන දෙයක් තියෙන්න ඕන. දැන් අපි හිතමු මේ වගේ දෙයක්. අවකාශය අනන්තයි.
එහෙමයි.
අවකාශය අනන්තයි. ආකාසානං චෛතනයනේ. මෙයාගේ දැක්ම වෙලා තියෙන්නේ අවකාශය අනන්තයි. අනන්තයි කියන්නේ කෙලවරක් නැහනේ. හොඳයි, කෙලවරක් තිබුණ නම් යාට අන්න ඒක දෙයක් වෙලා ආයෙත් කෙලවරක් තිබුණව නම් ඒ සාපේක්ෂකත්වයක් කැටිර වෙන මේකයි කියලා පෙන්වන්න පුළුවන්. අවකාශය අනන්ත නිසා මෙන්න මෙතනයි කෙලවර කියලා පෙන්වන්න තිබුණොත් ඒ පෙන්වන තැන දෙයක් වෙනවා. හැබැයි මෙයාට අවකාශය අනන්තයි. අන්න එතෙන්දී යාට මුලා වෙන්න කියලා කෝ සාපේක්ෂකත්වයක් නැහනේ. හරි, ඕක තවත් විඥානං චෛතනේ ඊට වඩා සියුම්. ඊටත් වඩා වෙනස් මොකද්ද? නත්තිකින්චි. කිසිවක් නැහැ කියලා එයාට, කිසිවක් නැහැ කියලා එයාගේ පැත්තෙන් සාන්ත විමුක්තිය.
එයා
පැහැදිලි කරන්නේ නේද? අන්න ඒකයි යාළ විත මොහි වුනේ. හැබැයි අත්වාද දෘෂ්ටිය හිර වෙලා ඉන්නේ.
එතෙන්ද මොහි කියලා ඒක අදහස් කරේ ඒ දැන් ආකාශ ආත්මෙත අහස ආත්මවන්දනේ. එතන නැත කියන එක අහුවෙන්නේ නැහැ කියන එක. ඒකනේ වන්ට ලැබෙන්නේ නැති හින්දා එතන එතනින් ඈතර වුණා කියන්නේ
ඇත්තටම මේක ඈතර වීමක් තමයි. ඇත්තටම මේක ඈතර වීමක් තමයි.
ඈතර වීම කියන්නේ බුදුහාම ඈතර වීමක් තමයි නේ
සමහර. ඔව් ඒ අපි ඒක අපි කියන්නේ ඒක ඈතර වීමක් නෙමෙයි කියලා කියන්නේ ධර්මත් එක්ක තියලා ධර්මයක් නැත්තම් ප්‍රත්‍යක්ෂය ගත්තොත් ප්‍රත්‍යක්ෂය කියලා ගත්තොත් ඒක ඈතර වීම. ඇයි කිසිවක් නැහැ නේ?
කිසිවක් නැහැ. ඒකරුගේ පැත්තෙන් බලනකොට ඒ වගේ ඈතර වීම ගොඩක් පැති ගොඩක් අවස්ථාවල් තිබුණා නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ විඥානය ආකාශනන්ත ඒ වගේ කාරණාවල් ගොඩක් අවශ්‍යයෙන් ඒගොල්ලෝ මේ මොහේ කියලා ගණන් ගත්තේ එක එක අය එක එක මේ පදනම්.
අන්න හරි. එක එක පදනම් එක තමයි ගත්ත ගතියත් එක තමයි තිබුණේ.
බොම් බැයිස් කියලා සර්වන්සන්.
හොඳයි තිරුවන්.
හොඳයි වෙන කෙනෙකුට.
තිරුවන් සර් නයි.
ස්වරූපය නෝ රූපය කියන සාකච්ඡාවේ ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් ඇතිවෙනවා ස්වාමීන් වහන්සේ. ලොකු ස්වාමීන් වහන්සේ මතු කරන ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම තන ස්වරූපයක් නෝ රූපයක් ගැන කතා කරනවා. ඊට පස්සේ වේදනාවක් වේදනා බවක් නෝ වේදනා විඳීම ගැන කතා කරනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ කොහොම ගිල ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ ටිකක් හිනා වෙලත් වගේ කියනවා හැඟීම කියන තැනදී ස්වාමීන් වහන්සේ විඳීම කියන තැනදී ස්වාමීන් වහන්සේ එතෙන්දීම මේ ද්වේෂයක් සාපේක්ෂකත්වයක් ගැන කතා කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අන්න එතන චුට්ටක් වැටහුනේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. මතක දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි.
තේරුවන් සරණයි. අපි හිතමු හඳුනා ගන්නවා කියලා දැන් ඉස්සරහින් තියෙන වස්තුවක් ගත්තොත් ඒ කියන්නේ හඳුනා ගන්න දේ සහ හඳුනා ගැනීම කියන කාරණා දෙක දෙපැත්තට යන්න පුළුවන් කමක් තියෙනවනේ. දෙකට බෙදා ගන්න ගැනීමේ හැකියාව තියෙන අපිට ඉස්සරහින් තියෙන වස්තුවක් හරි මොනවා හරි ගත්තොත් ඒක රූපයක් හා ස්වරූපයක් හැටියට දෙකට බෙදා ගන්න තියෙන ඉඩකඩ වැඩි දැනගන්නවා කියලා අපි ඉස්සරහ තියෙන දෙයක් මගේ ඉස්සරහ තියෙනවා ෆෑන් එකක්. ෆෑන් එක කියන දේ දැනගන්න දෙයක් සහ දැනගැනීමක් කියලා එහෙම දැනගැනීමක් කියලා හුරු කරන අපි හුරු කරන්න උත්සාහ දරන නිසා එහෙම දෙකට බෙදා ගන්න පුළුවන්. විඳීමක් කියන දේ මගේ දතක් රිදෙනවා. මගේ කකුල අර එතෙන්දී අර මේ අපිට එද්දි අර ගෝචරත්තේ අර තරම් අරකනම් දෙකට බෙදලා වගේ නිකන් යන තියෙන ඉඩකඩ වැඩිනේ. හැබැයි විඳීම කියන කාරණේදී අර එහෙම මේ විඳීම කියන එකේ අර එන්න තියෙන මේ රළු මට්ටම අඩු. ඒක කියන්නේ විඳීමම වෙලා එන්න තියෙන ගතිය අන්න එතනත් එක තමයි මේ අපිට කතා කරන්න වෙන්නේ. අර දැන් හරි ඒ කාරණාවත් එක්කයි සයින්හන්සේ මේ මතක් කරන විඳීම නම් ඒක විඳපු දේය විඳීමය කියලා අර එහෙම වෙන් කර කර ගන්න ලොකුවට යන්න අවශ්‍ය වෙන්නෙත් නැනේ. දැන් බලන්න නම් කරන ස්වරූප ගත්තත් දැන් නම් කිරීම කියන නාමනේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර අර විඳීමනේ. ඒක එතනත් මුලින් වගේ නම් කරන ස්වරූපයක් නැත්නම් නාම රූප කතා කරද්දිත් නාම ධර්මයන් ගැන කතා කරද්දිත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර විඳීමනේ මුලින්ම ටික කතා කරන්නේ නේද?
එහෙමයි.
ස්වාමින්වහන්සේ ඔය කතා කරන්නේ විඳීම කියලා ලෝකයේ පැත්තෙන් තියලා අපිට ගෝචර වෙන තැනත් එක්කයි නැත්නම් විඳීම කියන දේ හරියට අදහස වනම් වේදනාවේ ඥානීය වෙලනේ.
එහෙමයි.
ඉතර වීම.
සයිනස් මට මතක් වුණේ සයිනස් අපිට දැන් අපි හදිසියේ අර්ථ පිච්චනොත් සමින්නන්ස ගිනි කූරකට වගේ මේ අපිට අර දෙපැත්තක් කියන්නේ නැහැ සයිනස්. ඒක කෙලින්ම එදෙලම මටම නේද කියတဲ့ එවිඩන්ස් සයිනස්. නමුත් අර මේ කන කියන එක ගත්තොත් සමින්නන්ස ශබ්දයයි මේ මගේ කනයි කියන එක මේ අපිට රළු මට්ටමේ හරි වෙන් කරගන්න පුළුවන් නේද සයිනස්? සයිනස් ඒ වගේ දෙයක් නේද
සයිනස්? අන්න ඒ වගේ කාර්යයක් තමයි සයිනස් අවධානය යොමු කරේ. ස්වරූපයයි රූපයයි ස්වරූපයයි වෙන්නේ ඊට පස්සේ අන්නේ වගේ හඳුනා ගන්න දේ හඳුනා ගැනීම හරේ වගේ දෙනක රළු මට්ටමින් අපිට ගෝචර වෙන්න තියෙන තියෙන තැනත් එක තමයි සයනන්ස් එකෙන්දි මේ මතු කරන්නේ.
ගොඩක් තියෙනවා
නේද? හොඳයි තිරුවන් සරණයි.
හුණා ගැනීම දැන ගැනීම මේ දෙකේ ටිකක් එක සමාන වගේ නේද ස්වාමීන් වහන්ස? ඒකේ වෙනස පෙන්වන දෙන්න තරමක් දුරට විතරක් ස්වාමීන් වහන්ස තේරුම් ගන්නයි.
හා තේරුම් ගන්නයි. මෙහෙමයි අර කෙනකෙනාට ගෝචර වෙන තැනත් එක තමයි මේ ඒක ගැන කතා කරන්න වෙන්නේ. හඳුනා ගැනීම සහ දැන ගැනීම කියන කාරණාවන් මේ ඇත්තටම මේ ළඟින් යනවා තමයි. උනාට ඒකේ මේ කාරණා දෙකක් හැටියට තමයි මේ සඳහන් වෙන්නේ. දැන් ඔකට බුදුරජාණන් වහන්සේ මෙහෙම ගමු හඳුනා ගන්නවට කියන්නේ සංඥාව කියලානේ. කිංච භික්ඛවේ සංඥං වදේත. මොකද්ද මහණෙනි සංඥාව කියලා කියන්නේ? සංජානාතීති කෝ වික්කවේ තස්මා සංඥාති උච්චති. මේ අඳුන ගන්නවා කියන අදහසින් තමයි මේ සංඥාව කියන්නේ. ඔන්න උදාහරණ ටිකක් දෙනවා හඳුනා ගැනීමට නිදසුන් ටිකක් මේ දෙන්නේ. කිංච වික්කවේ සංජානාති. මොකද අඳුරේ? නීලම් සංජානාති. ඔන්න නිල් පාට කියලා හඳුනා ගන්න. පීත කම්පි සංජාන පීට කියන්නේ මං හිතන්නේ කහ පාට කියලා අඳුන ගන්නවා. ලෝහිත කම්පි සංජය ලෝහිත කියන්නේ රතු පැහැය කියලා හඳුන ගන්නවා. ඕදාතම්පි සංජානති සුදු පාට කියලා හඳුනා ගන්නවා. ඔන්න දෙන නිදර්ශනය. ඊට පස්සේ අනිච්චේ දැන ගන්නවා කියලානේ. කිංච වික්‍රේ විඥානං වදිත. විඥානය කියන්නේ ඇයි? විජානාතීතීතිකෝ වික්කවේ තස්මා විඥානාන්ති උච්චති. දැනගන්නවා කියන අදහසින් තමයි විඥානය කියලා කියන්නේ. මොනවද දැනගන්න? කිංච විජානාති. අම්බිලම්පි විජානාති. ඇම්බුල් අපි මොන හරි කෑමක් කනකොට ආහාරය අම්බිලම්පි විජානාති. ඇම්බුල් කියලා දැනගන්නවා. තිත්ත කම්පි විජානාති. තිත්තයි කියලා දැනගන්න. කටු කම්පි විජානාති. කටුකයි කියලා දැනගන්නවා. මధుර කම්පි මිහිරි කියලා විජානාති දැනගන්නවා. කාරි කම්පි කර රහයි කියලා දැනගන්නවා. අකාරි කම්පි විජානාති කර රහ නැහැ කියලා දැනගන්නවා. ලෝණි කම්පි විජානාති ලුණු රසයි කියලා දැනගන්නවා. අලෝණි කම්පි ලුණු නැහැ ලුණු රස නැහැ කියලා දැනගන්නවා. එතකොට අඳුන ගන්නවා දැනගන්නවා කියන දෙක අර කෙනකෙනාට ආවේනික විදිහට තමයි. දැන් අපි හිතමු මගේ ඉස්සරහ තියෙන ෆෑන් එක ගැන මං හොයන්නේ හඳුනා ගැනීමත් එක්ක. හරි, එහෙවත් ඊතර වෙන්න පුළුවන්. මේ සත්තරාණ සූත්‍රය පැහැදිලි කරනවනේ. හඳුනා ගැනීම මොකද්ද? හඳුනා ගැනීම හට ගැනීම මොකද්ද? හඳුනා ගැනීම නිරෝධය මොකද්ද? හඳුනා ගැනීම මාර්ගය මොකද්ද? හඳුනා ගැනීම ආශාදේ මොකද්ද? හඳුනා ගැනීම ආදීනවය මොකද්ද? හඳුනා ගැනීම නිස්සරණේ කියන සත්තරාණ කුසලයේ තියෙනවා නම් එයා ඊතර වෙනවා. හඳුනා ගැනීම. අපි තුමු දැන ගැනීම මොකද්ද? දැන ගැනීමේ සමුදය මොකද්ද? දැන ගැනීමේ නිරෝධය මොකද්ද? විඥානයේ නිරෝධය. විඥානයේ නිරෝධගාමි ප්‍රතිපදා මොකද්ද? විඥානයේ ආශාදේ මොකද්ද? විඥානයේ ආදීනේ මොකද්ද? විඥානයේ නිස්සරණේ මොකද්ද? ඒත් සත්තරාණ කුසලයේ ඇතිනොදී ඒත් ඊතර වෙනවා. අන්න ඉතල හඳුනා ගැනීම වෙනයි මොකද්ද දැන ගැනීම වෙනයි. හොඳයි, අම්මට තේරෙන්නේ මම මේක මේ ෆෑන් මගේ ඉස්සරහට ෆෑන් එකක් තියෙන නිසා මේ ෆෑන් එක කියලා හඳුනා ගැනීම. හොඳයි, හඳුනා ගන්නවා කියන්නේ මොකද්ද? මට තේරෙන්නේ හඳුනා ගන්නවා කියන්නේ ෆෑන් එක. හරි, හඳුනා ගන්නවා කියන්නේ මොකද්ද? හරි, එයාට තේරෙන්නේ හඳුනා ගැනීම නම් එයා තෝරගෙන යනවා හොයාගෙන යනවා මොකද්ද මේ හඳුනා ගන්නවා කියන්නේ. හඳුනා ගන්නවා කියන්නේ මොකද්ද? අනේ හරි, මගේ ඉස්සරහා තියෙන ෆෑන් එක නම් ෆෑන් එක කියන්නේ මොකද්ද කියලා දැනගත්තේ. මොකද්ද මේ මම දැනගත්ත ෆෑන් එක? මොකද්ද මේ දැනගන්නවා කියන්නේ? දැනගන්නවා කියන්නේ මොකද්ද? අන්න එහෙම, එතනත් අපිට හොයාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා.